ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
මෙතැන් සිට අපි වෙලා වෙන් කරගන්නේ මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ සිදුවන දෑ පිළිබඳව සාකච්ඡා කරන සඳුදා දවස අපේ විශේෂිත විශේෂාංගය සතියේ ශ්‍රී ලාංකේය පුවත් විමසුම සඳහා. ශ්‍රී ලංකාවේ සිට සූදානම් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සුපුරුදු ලෙසින්. සුබෝදෑසනක් ආයුබෝවන් මනෝජ්.
සුබෝදෑසනක් ආයුබෝවන් දිල්රුක්ෂි.
අපි ජිනීවාවලින්ම සාකච්ඡාව ආරම්භ කරමු. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 48 වැනි සැසිවාරය ආරම්භ වුණා සැප්තැම්බර් මාසේ 13 වැනිදා. මේක ඔක්තෝබර් මාසේ 8 වැනිදා වෙනකම් පවත්වෙනවා. 13 වැනිදා මේ සැසිවාරය ආරම්භ වුණු දවසේදීම මහකොමසාරිස්වරිය මිෂෙල් බැෂලේ විසින් ශ්‍රී ලංකාව සම්බන්ධ වන වාචික ප්‍රකාශය ඉදිරිපත් කළා. අපි මේ සම්බන්ධව යම් දලසටහනක් එකතු කළා මේ පසුගිය සතියේ සිකුරාදා වැඩසටහනේ ලොව වටා විදෙස් විදි සමාලෝචනයෙන්. එතනදී සාකච්ඡා කළ කරුණුවලට සවන් දෙන්නට නොහැකි වුණු අයට, එහෙමත් නැත්නම් මේ සතියේ ශ්‍රී ලාංකේය පුවත් විමසුම සඳහා විශේෂයෙන් එකතු වන පුද්ගලයින්ට ඒ කරුණු මගහැරුණා නම් අපි ඒ සදහාවන කෙටි සටහනකින් අද වැඩසටහන ආරම්භ කරන්නට සූදානම්. මනෝජ්, අපි මුලින්ම කතා බහ කරනවද මහකොමසාරිස්වරිය මේ වාචික ප්‍රකාශයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු කරුණු මොනවද කියලා. ඉන් අනතුරු අපිට සාකච්ඡා කරන්න පුළුවන් විදේශ අමාත්‍යාංශයේ පැත්තෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් කරපු කරුණු මොනවද කියලා.
ඔව් දැන්න, මහකොමසාරිස්වරිය සඳහන් කරලා තිබුණා මානව හිමිකම් ගැටලු විසඳන්න ශ්‍රී ලංකාව ප්‍රමාණවත් ප්‍රගතියක් සහතික කරගෙන නැහැ. නමුත් ඒ සම්බන්ධයෙන් කවුන්සිලයේ සමාජික රටවල් වැඩි අවධානයක් යොමු කළ යුතුයි කියලා ඒගේ වාචික ප්‍රකාශය සඳහන් කළා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතට ප්‍රතිශෝධන ගෙන එනවා කියලා ලංකාවේ රජය කිව්වත් දිගින් දිගටම මිනිස්සු අත්අඩංගුවට ගන්නවා, රඳවා ගන්නවා. මේ පනත අඛණ්ඩව භාවිතා කිරීම ගැන තමන් බැරි කනස්සල්ලට පත් වෙනවා කියලත් ඇය සඳහන් කළා. විශේෂයෙන් අදහස් ප්‍රකාශනයට සිදුවන බාධා, හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට එරෙහිව චෝදනාවලින් නොව නිදහස් කිරීම, දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දීම, ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත විශේෂයෙන්ම සිරකරුවන් 16 දෙනෙකුට සමාව දීම හොඳයි. කොමුණක් ජනතාව අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම සඳහා මේ පනතට වියම්මාකාරයෙන් ජීවය දීම තමන් ඒ පිළිබඳව කනස්සල්ලට ලක් වෙනවා කියලා ඒ සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම නීතිඥ හිජාස් හිස්බුල්ලා ඔව් මාස 16ක් රඳවාගෙන සිටීම, ඒත් එක්කම අන්නා හිජාසීන් කිසිම චෝදනාවක් නැතිව රඳවාගෙන සිටීම වැනි කාරණා පිළිබඳව ඇයගේ අවධානය යොමු වෙලා තිබුණා. පහුගිය කාලේ ලංකාවේ තිබුණු සාමකාමී විරෝධතා, සැමරුම් මේ වගේ දේවල් වලට අධික විදිහට බලය යෙදවීම සහ නිරෝධායනය සිද්ධ වෙන මධ්‍යස්ථානය ඇතුලේ පෙළපාලිකරුවන් අත්අඩංගුවට ගැනීම, රඳවා ගැනීම වගේ කාරණා පිළිබඳවත් ඇයගේ දැඩි අවධානය යොමු වෙලා තිබුණා. ඒ පිළිබඳව වාචික ප්‍රකාශයෙන් අදහස් දැක්වීම සිදු වුණා. ඒ වගේම ඊට විදේශ අමාත්‍යවරයා ප්‍රතිචාර දැක්වුවා. ඔහු අන්තර්ජාලය ඔස්සේ නැත්නම් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සමුළුව හා සම්බන්ධ වුණා. පහුගිය 14 වැනිදා ප්‍රධාන කාරණා කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරලා තිබුණා. අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය, එහි මූලික කාර්ය, අතුරුදන්වුවන්ගේ ලයිස්තුව සකස් කරලා අවසන් කරමින් ඉන්නවා. මේ කාරණා ලංකාව ඇතුළ දැනට සිද්ධ වෙනවා. වන්දිගිවීමේ කාර්යාලය මේ වසරේ හිමිකම් ඉල්ලීම් 3,775ක් සකස් කරලා තියෙනවා. ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වන කාර්යාලය තමන්ගේ කරුණු 8කින් සමන්විත ක්‍රියාකාරී සැලැස්ම අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. ඒත් එක්කම රස්වාදී වැළැක්වීමේ පනත ගැන නැවත සලකා බලන්න, ජාත්‍යන්තර සම්මතයන්ට හා ක්‍රියාවලීන්ට අනුකූලව ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් මේ වෙනකොට පත් කරලා තියෙනවා. මේ මාසේ අවසන් වන විට අමාත්‍ය මණ්ඩල අනුකමිටුව පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරනවා. රස්වාදී වැළැක්වීමේ පනත යටතේ රඳවා සභා ගැනීමේ සිද්ධීන් ගැන හොයා බලන්න, එවැනි නඩු කඩිනම්මින් විසඳන්න සහ නිර්දේශ ඉදිරිපත් කරන්න උපදේශක මණ්ඩලයක් මේ වෙනකොට පත් කරලා තියෙනවා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ නඩු කටයුතු කඩිනම්මින් අවසන් කිරීම මේ ප්‍රසිද්ධ වෙමින් තියෙනවා. ඒත් එක්කම වගවීම සහ අතුරුදන්වුවන් පිළිබඳ ගැටලු විසඳන්න, කලින් තිබුණු කොමිෂන් සභාවල නිර්දේශ නැවත සලකා බලන්න, ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විමසන විනිසුරුවරයෙකුගේ මූලිකත්වයෙන් පරීක්ෂණ කොමිෂන් සභාවක් පිහිටවලා තියෙනවා. මේ පරීක්ෂණ කොමිෂන් සභාවේ අතුරු වාර්තාව ජනාධිපතිවරයාට බාර දුන්නා. ඒ පිළිබඳ අවසන් වාර්තාව ඉදිරි මාස 6 ඇතුළත බාර දෙනවා කියන කරුණු මූලික කරගෙන අවසාන වශයෙන් ඔහු සඳහන් කරලා තියෙනවා ශ්‍රී ලංකාව 2019 පාස් පිරුදුන ත්‍රස්ත ප්‍රහාරයේ අපරාධකරුවන් පිළිබඳව අඛණ්ඩව සොයා බලා නඩු පවරමින් ඉන්නවා. අනිත් ආගම්වලට අයත් ශ්‍රී ලාංකිකයින් ආරක්ෂා කිරීමේදී ලංකාව සුපරීක්ෂාකාරීව කටයුතු කරනවා කියලා ඒ ප්‍රතිචාරයේදී විදේශ අමාත්‍යවරයා මානව හිමිකම් කොමිසමට අදහස් දක්වා සිටියා.
ශ්‍රී ලංකාවේ දේශපාලනික තත්ත්වය පිළිබඳව අපි අවධානය යොමු කළොතින් කලින් සතියේ සිදු වුණු සිදුවීමක් සම්බන්ධව තවමත් උණුසුම් ප්‍රවෘත්ති මැවෙමින් තියෙනවා. ඒ තමයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය සඳහා වූ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ලොහාන් රත්වත්තේ බීමතින් වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට ගිහිල්ලා රැඳවියන්ට තර්ජනය කළ බවට පළවුණු වාර්තා. මේමකට අමාත්‍යවරයාම විෂයපතය හා අදාළ වන ඒ තනතුරෙන් ඉවත් වෙලා තියෙනවා. නමුත් මේ සම්බන්ධව වන පරීක්ෂණ කටයුතු කොහොමද සිද්ධවන්නේ? ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය කොහොමද? එතකොට ලොහාන් රත්වත්තේ මොකද මේ සම්බන්ධව කියන්නේ? මේ පිළිබඳව අපි මේ වෙනකොට තියෙන තත්ත්වය පිළිබඳව අවධානය යොමු කළ ඉතින් වෙන්වීම වශයෙන් කොහොමද කරුණු වාර්තා වෙන්නේ මනෝජ්?
ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය සිද්ධ වුණේ මානව හිමිකම් සමුළුව මේ පිරවල පැවැත්වෙන වෙලාවක, විශේෂයෙන්ම අනුරාධපුර බන්දරාචාරයේ ඉන්න LTT රැඳවියන් දෙදෙනෙක් දනගස්වල ඉසට පිස්තෝලයක් තියලා ඔවුන්ට තර්ජනය කරා කියන සිද්ධියත් ඒ අතර තිබුණා. ඒ හින්දා මෙය ආවාසය සාගත ලෙස ලංකාවට බලපාවි කියන සාකච්ඡාවකුත් තිබුණා. කොහොම වුණත් අනුරාධපුර සහ වැලිකඩ බන්දරාගාරවල ඔහු කරපු සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්න මේ වන විට බන්දරාගාර කොමසාරිස් ජනරාල්වරයා කටයුතු කරලා තියෙනවා. ඒ අනුව බන්දරාගාර කොමසාරිස්වරයෙක් පත් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්න. ඒත් එක්කම ලොහන් රත්නත්තේ අමාත්‍යවරයා ඉල්ලා සුයිනේ ලිපිය බාර දුන්නා. බාර දෙන්න කලින් ජනාධිපතිතුමාට දුරකථනයෙන් නමතලා තියෙනවා. එහිදී ඔහු සඳහන් කරලා තියෙනවා තමන් මේ සම්බන්ධයෙන් කනගාටුවට පත් වෙනවා, සමාව ඉල්ලනවා, ඒ අතර තමන්ගේ දුරයෙන් ඉල්ලා සොනවා කියලා. මේ දුරකථන ඇමතුම දෙබ්බික් මේ පිළිබඳව ජනාධිපතිතුමා සොයා බලමින් ඉඳලා තියෙනවා. ඔහු ටිකක් කේන්තියෙන් ඉඳලා මේ ඇමතුමට ප්‍රතිචාර දක්වද්දී ඔහු කියලා තියෙනවා තමන් ඉල්ලා අස්වනේ කොහොදයි, නැත්නම් තමන්ව අස් කරන්නයි තමන් හිටියේ කියන දේ ජනාධිපතිතුමා කොහොමුණත් සඳහන් කරලා තියෙනවා. නමුත් කාලයක් තිස්සේ විශේෂයෙන් රාජපක්ෂ පවුලත් එක්ක සමීපව කටයුතු කරපු දේශපාලනඥයෙක් නිසා මේ මොහොතේ ඌට රේව කොහොම ක්‍රියාත්මක වෙයිද කියන තර්කයකුත් විවිධ කණ්ඩායම් විසින් ගොඩනගමින් තිබුණා. ඉතින් ඒ අතරේ අපි දැක්කා නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මේ LTT රැඳවියන් සමග සාකච්ඡා කරන අනුරාධපුර බන්දරාගාරයට ගිහිල්ලා, ඒකට හේතුව තමයි රැඳවිය 11 දෙනෙක් ලිපියක් මෙමු කරලා තිබුණා නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා එක්ක සාකච්ඡා කරන්න ඕන කියලා. කොහොමනත් ඔවුන්ගේ නඩු කටයුතුත් ඉක්මනින් ඉවර කරලා ඔවුන්ට යුක්තිය ඉටු කරන්න කටයුතු කරනවා කියන පොරොන්දුව නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ලබා දීලා තියෙනවා. ඒත් එක්කම මේ සිද්ධි පිළිබඳව තහවුරු කරගන්න CCTV දර්ශන ඉල්ලීමක් කරලා තිබුණා. කොහොමුණත් එහි සඳහන් වෙන්නේ වැලිකඩ බන්ධනාගාරයේ සහ අනුරාධපුර බන්ධනාගාරයේ අභ්‍යන්තරයේ තවමත් CCTV සවි කරලා නැහැ. විශේෂයෙන්ම කොළඹ බන්ධනාගාරය ආශ්‍රිතව CCTV සකස් කිරීමේ සැලසුමක් තිබුණත් අනුරාධපුර බන්ධනාගාරයේ එහෙම කටයුතු කරන්න තාම හිතලවත් නැති තත්ත්වයක් තියෙන කියලා සඳහන් වෙලා තිබුණා. ඉතින් මේ අතරේ ඔහු බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා තමන්ගේ ඊට අදාළ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වලා තියෙනවා. මණිකා ස්වර්ණාභරණ පිළිබඳව විශේෂ රාජ්‍ය අමාත්‍යවරයා විදිහට ඔහු කටයුතු කරනවා. හැබැයි පෞගේ සතිය ඔහු ප්‍රතිචාර දැක්වුවා. ඔහු කියන්නේ තමන් එහෙම බීමකින් හැසිරුණෙත් නැහැ, පිස්තෝල අරගෙන බන්ධනාගාරය ඇතුළට ගියෙත් නැහැ. නමුත් බන්ධනාගාරයේ සිදු වුණ කටයුතු කම්බලට එරෙහිව ඍජුව කටයුතු කරපු නිසා බන්ධනාගාරය ඇතුළෙන්ම තමන්ට යම් ආකාරයේ ප්‍රතිරෝධයක් තියෙනවා. ඒක තමයි මේ මතුනේ කියලා ඔහු සඳහන් කරනවා. ඉතින් මෙහෙම කියන්න තවත් හේතුවක් බවට පත් වෙන්නත් පුළුවන් ඒව ඔප්පු කරන්න ඇතුළේ CCTV දර්ශනක් නොමැතිවීම. විපක්ෂයේ මන්ත්‍රීවරු ගිහිල්ල සිරකරුවන් මුණ ගැහුණා. විශේෂයෙන් කාවින්ද ජයවර්ධන, මනෝ ගණේෂන් වැනි මන්ත්‍රීවරු ගියා. ගිහිල්ල ඔවුන් කිව්වේ සිරකරුවොත් එක්ක සාකච්ඡා කරා මේ සිද්ධීන් සිරකරුවෝ තහවුරු කරා බන්ධනාගාරය තුළ තමන්ට මෙහෙම හිරිහැරයක් සිද්ධ වුණා කියන කාරණය පිළිබඳව. අපි බලමු ඉදිරියේදී කොයි ආකාරයෙන් ඩීට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න අමාත්‍යවරයාට එරෙහිව කියලා.
දැන් අපි මේ ආණ්ඩුව පැත්තෙන් ගත්තොතින් එහෙම මේ ආණ්ඩු පක්ෂය ඇතුළෙම යම් යම් අර්බුදකාරී වාතාවරණ කිහිපයක් නිර්මාණය වෙමින් තියෙන වගට තොරතුරු ලැබෙනවා. ආණ්ඩුව ඇතුළෙම තියෙන උණුසුම් දේශපාලනික තත්ත්වීති පිළිබඳව කතා බහ කරද්දී මන්ත්‍රීවරුන් කීප දෙනෙකු අතර සිදුවන ඝට්ටනේ, විශේෂයෙන්ම ජගත් කුමාර්, ගාමිණී ලොකුගේ සහ සරත් වීරසේකර අතර තියෙන මේ ගැටුම ප්‍රමුඛයි. ඊට අමතරව තවත් කරුණු කිහිපයකුත් අපිට වාර්තා වෙනවා. අපි කෙටියෙන් හෝ මේ සම්බන්ධව කරුණු ඉදිරිපත් කරගෙන යමු. මේ ළඟට මේ මනෝජ්,
ජගත් කුමාර, සරත් වීරසේකර සහ ගාමිණී ලොකුගේ ගැටුම පාදුක පොලිසියේ පොලිස් නාලාධිපතිවරයා මාරු කිරීම සම්බන්ධයෙන් තමයි මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. සම්බන්ධීකරණ සමිති සභාපතිවරයා විදිහට ජගත් කුමාර මන්ත්‍රීවරයා කියන්නේ තමන්ට ඒ සම්බන්ධයෙන් අවුන්කන් නොදීම සහ හිතවත් පුද්ගලයින් තනතුරු සඳහාපත් කරමින් සරත් වීරසේකර ඇමතිවරයා සහ ගාමිණී ලොකුගේ ඇමතිවරයාගේ මැදිහත් වීම තමන් හෙලා දකිනවා. ඒ වගේම මේ වගේ කුපාඩි ඇමතිවරු ඉන්නකම් තමන් ඒ පිළිබඳව සෑහීමකට පත් වෙන්නේ ඇයින්ද සම්බන්ධීකරණ සභාපති තනතුරින් ඉල්ලාස් වෙන්න තීරණය කරා කියලා ජගත් කුමාර් මන්ත්‍රීවරයා කිව්වා. කොමුණත් සරත් වීරසේකර සහ ගාමිණී රුකුගේ අමාත්‍යවරු ඔවුන්ට ඔහුට ප්‍රතිචාර දැක්වුවා. ඔවුන් පොදු ජන පෙරමුණේ නිල්ලීමක් කරලා තියෙනවා මීටර යුවසයා මාර්ග කරන කියලා. මාධ්‍ය පොදු ජන පෙරමුණේ ලේකම්වරයා සාගර කාර්යවස මන්ත්‍රීවරයාගෙන් විමසුවන් පස්සේ ඔහු කිව්වේ ඔහු මේ ජගත් කුමාර් මන්ත්‍රීවරයා පක්ෂයේ විනය කඩකිරීමක් කරලා තියෙනවා එයින්ද ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න සූදානමින් ඉන්නවා කියලා. ඒ අතර තවත් ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. මහින්ද සමරසිංහ කළුතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන හිටපු අමාත්‍යවරයා වර්තමානයේ මන්ත්‍රීවරයෙක් විදිහට පාර්ලිමේන්තුව කටයුතු කරන්නේ. ඔහුත් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වෙන්න තීරණය කරලා තියෙනවා කියලා. ඒකට හේතුව තමයි ඔහුට ඇමරිකාවේ තානාපති ධූරය බාර දෙන්න නියමිත වෙලා තියෙනවා. ඔහු ඒක අනුමත කරලා තියෙනවා. ඒ අනුව ඇමරිකාවන තානාපතිවරයා විදිහට වැඩ බාර ගැනීමේ තීරණය නිසා ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වෙන්න තීරණය කරලා තියෙනවා කියලා දැන් වාර්තා වෙනවා. ඒ අතරේ දැන් මහබැංකු අධිපතිවරයා විදිහට මුදල් විෂය පිළිබඳව රාජ්‍යමක අජිත් නිවාස කබ්‍රාල් පත් වුණා. 16 වෙනි මහබැංකු අධිපතිවරයා විපක්ෂයේ දුගින්දිගෙනම චෝදනා කළා. දේශපාලන ලැබියාවක් වීම කෙනෙක් මහබැංකු අධිපති වගේ ස්වාධීන තනතුරකට එකවරම පත්වීම සුදුසුයි කියලා කොමුනත් මේ පත්වීම සිද්ධ කරා. කබ්‍රාල් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා කිව්වේ ජනාධිපතිතුමා තමන්ගේ කරපු ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් තමන් මේ තනතුර බාර ගන්නවා කියලා. කොමුනත් විපක්ෂය මේකට දිගින් දිගටම ඉරහි වෙමින් හිටියා. අජිත් නිවාඩ් කබ්‍රාල් මීට කලින් මහබැංකු අධිපතිවරයා විදිහට කටයුතු කරන කාලේ තෙල් සංස්ථාවට මිලියන ගණනක් අහිමි කරපු හෙජින් ගනුදෙනුව, ඒ වගේම රටට ඩොලර් මිලියන ගණනක් අහිමි වුණු ග්‍රීක බැඳුම් කර නිකුත් කිරීම, ඒත් එක්කම සේවක අර්ථසාධක කර්මුදල් සහ සේවා නියුක්තිකයන්ගේ භාරාර මුදල් අවභාවිතා කිරීම, මේ වගේ චෝදනා කිහිපයක් තිබුණා. ඒවට ප්‍රතිචාර දක්වන්නේ නැතුව ආයෙමත් මහබැංකු අධිපතිවරයා විදිහට පත්වීම සුදුසු නැහැ කියලා සඳහන් කරා. ඔහුමුණත් තනතුරේ වැඩ බාර ගනිමින් මේ වෙනුවට ඔහු මහබැංකු අධිපතිවරයා විදිහට කටයුතු කරනවා. ඔහුගෙන් හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ පාට හිඳ වේවි කියලා සැකයක් තිබුණා. බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පත් වෙද්දී ජාතික ලැයිස්තුවෙන් පත් වුණු මන්ත්‍රීවරයෙක් විදිහට ජයන්ත කටකොඩ මන්ත්‍රීවරයා ඉල්ලා අස්වුණා. නැවතත් කබ්‍රාල් මන්ත්‍රීවරයාගේ පුටුව කැටගොඩ මන්ත්‍රීවරයාට ලබා දෙන්න තීන්දුව කරලා තියෙනවා.
SBS ගුවන් විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන් විදුලිය සමග sbs.com.au/sinhalese.
එමනම් දැන් අපේ අවධානය යොමුන්නේ මීළඟට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ප්‍රමුඛතම කාරණාවක් බවට පත්වලා තියෙන මේ වෙනකොට මුදල් අර්බුදයකට ලංකාව මුහුණ දීලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් වාර්තා වන ප්‍රවෘත්තියකට ශ්‍රී ලංකාවේ මේ මුදල් අර්බුදයේ උග්‍ර වීම නිසා බැසිල් රාජපක්ෂ මහතා විසින් යම් යෝජනා ඉදිරිපත් කළා තියෙනවා කියලා වාර්තා වෙනවා. මොනවද මේ යෝජනා? ඒ වගේම කොහොමද මේවා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ?
දැන් මේ රජයේ අත්‍යවශ්‍ය පුනරාවර්තන වියදම් පවත්වා ගන්න ප්‍රමාණවත් නොවන තරමටම රජයේ ආදායම පහළ ගිහිල්ලා තියෙන නිසා මුදල් අමාත්‍යවරයා රජයේ වියදම් සමාලෝචනයක යෙදিলা කැබිනට් සංදේශයක් මගින් නැමැති මණ්ඩලය දැනුවත් කරලා තියෙනවා. ඒත් එක්කම 2021 ඇස්තමේන්තු කරපු රුපියල් බිලියන 2694ක පුනරාවර්තන වියදම කොවිඩ් වසංගතය පාලනය කිරීමේ කටයුතු වලටත් වැයබුණු නිසා මේක යම් විදිහකින් සමාලෝචනය කරන්න සිද්ධ වෙනවා කියලා සඳහන් කරලා මේ වියදම් පාලනය කරන්න අමාත්‍යවරු අමාත්‍යංශවල වියදම් ආයෙමත් සමාලෝචනයට ලක් කරලා වියදම් සීමා කරගන්න කටයුතු කරන එක වඩා ඵලදායී වෙනවා කියලා ඇමතිවරයා මේ පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. ඒ අනුව කරුණු කිහිපයක් යටතේ ඉල්ලීම් කරලා තිබුණා. නියමිත අනුමැතිය යටතේ තියෙන ප්‍රතිපාදන වෙන්වෙච්චි දැනට ආරම්භ කරලා නැති වැඩසටහන්, ඒ වගේම මිලදී ගැනීම, ඉදිකිරීම්, ගොඩනැගිලි නවීකරණය, වැඩි දියුණු කිරීම ආදිය තාවකාලික වාර්තිටුවන්න, සේවක බඳවා ගැනීම සඳහා මූලික කටයුතු තිබුණත් දැනට ආරම්භ කර නොමැති තනතුරු සඳහා බඳවා ගැනීම කල් දාන්න, සුබසාධන වැඩසටහන් යටතේ හඳුනාගෙන තියෙන ප්‍රතිලාභී ලේඛන සමාලෝචනයට ලක් කරලා අවශ්‍යයෙන්ම ප්‍රතිලාභ ලබා දිය යුතු අඩු ආදායම් ලාභීන්ට පමණක් ඒවා සීමා කරන්න, අමාත්‍ය මණ්ඩලය අනුමත කරලා නැති කිසිම දීමනාවක්, සුබසාධන වැඩසටහනක්, සහන ආධාර ලබා දීමක් සිද්ධ නොකර දැනට නතර කරන්න, දීමනා, ඒ කියන්නේ වැටුප් නොවන දීමනා වැඩට එන අයට විතරක්, වැඩට එන ප්‍රමාණයට මේ දීමනා ගෙවන්න යෝජනා කරලා තියෙනවා. විශේෂයෙන් ඉන්ධන දීමනා වගේ දේවල්. ඒත් එක්කම මේ ආයතනවල සියලුම ආකාරයේ වැඩසටහන් වියදම් කපා හරින්න, ඒ කියන්නේ ඒවා දැනට ඒවා අත්හිටුවන්න මුදල් අමාත්‍යවරයා ඉල්ලීම් කරලා තියෙනවා. ඉතින් මේ දැනට තියෙන තත්ත්වය අනුව මුදල් වියදම් කිරීම සීමා කරලා කටයුතු කරන්න තීරණය කරලා තියෙනවා. ඒ අතරෙම වාර්තා වුණා බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ගෙනාපු යෝජනාවකට අමාත්‍යවරුන් දෙනෙක් ඍජු විරුද්ධ වීමක්, කෙරවලපිටිය විදුලි බලාගාරය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සංදේශයක් මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කරා. දැනට මේ බලාගාරය රජයට සම්බන්ධ පෞද්ගලික සමාගමක් භාරයේ තියෙන්නේ. කොමුණත් මේ බලාගාරය අමරිකානු සමාගමකට දීලා කටයුතු කරන්න මුදල් අමාත්‍යවරයා යෝජනා කරා. මේක ඩීසල් බලාගාරයක් ගෑස් බලාගාරයක් බවට පරිවර්තනය කරලා මේ කෙරවල පිටියේ තියෙන සියලු බලාගාරවල යම් ආකාරයේ ඒකාධිකාරයක් මේ අමරිකානු සමාගමට දෙන්න මුදල් අමාත්‍යවරයා බලාපොරොත්තු වෙනවා කියන කාරණය මත මේ යෝජනාවට විමල් වීරවංශ උදේගම්මන්පිල සහ වාසුදේව නානාකාර කියන අමාත්‍යවරු විරුද්ධත්වය පර කරලා විරෝධතා ලිපි තුනක් ඇමති මණ්ඩලයට ඉදිරිපත් කරලා තිබුණා. කොමුණත් විරුද්ධ වුණු අයත් එක්ක තමන් කතා කරන්නම් කියන යෝජනාව මත බැසිල්ලාගේ පක්ෂ අමාත්‍යවරයා මේ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉවත් කරගෙන තියෙනවා.
ටිකක් සමාජයේ තවධානයට ලක්වුණු කාරණාවක් පිළිබඳව මන් තොරතුරු විමසා දැනගන්නට කැමතියි. ඒ තමයි ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ එක්තරා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක තියෙන වැඩසටහනකට සම්බන්ධ වෙලා යම් ප්‍රකාශයක් කළා තියෙනවා. ශ්‍රී ලංකාවේ සිදුවුණු පාස්කු ප්‍රහාරය වගේ තවත් ත්‍රස්ත ප්‍රහාරයක් ශ්‍රී ලංකාවේ ඉදිරි කාලයේදී ඇතිවීමේ යම් අවධානමක් තියෙනවා කියලා. මේ සම්බන්ධව විශේෂිත අවධානයක් ජන සමාජයෙන් යොමු වුණා, ඒ වගේම කතෝලික සභාවෙන් යොමු වුණා. මොනවද මේ සම්බන්ධයෙන් මේ වෙනකොට සාකච්ඡා වෙමින් පවතින කාරණා?
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව කතෝලික සභාවේ ඉල්ලීම් එන්න එන්න ප්‍රබල වෙමින් තියෙන වෙලාවක තමයි මේ ප්‍රකාශය සිද්ධ වුණේ. ඒ අනුව නැවතත් අන්තවාදී ප්‍රහාරයක් එල්ල වෙන්න ඉඩ තියෙනවා කියලා උන්වහන්සේ සඳහන් කිරීමත් එක්ක මීට පෙර ප්‍රහාරය සිදුණු ආකාරය සැසඳීමක් සිද්ධ කරා කතෝලික සභාව. මීට කලිනුත් තොරතුරු තිබිලා ඒවට හරියට ක්‍රියාත්මක වුණේ නැහැ. තොරතුරු දන්නා අය මේ පිළිබඳව වාර්තා කරේ නැහැ. ජනාධිපතිවරයා රටේ නැති වෙලාවක තමයි මේ ප්‍රහාරය එල්ල වුණේ. එහෙමනම් නැවතත් තොරතුරු තියෙනවා කියලා කියනවා. ප්‍රහාරයක් එල්ලවීමේ අවධානමක් තියෙනවා කියනවා. ජනාධිපතිවරයා ඇමරිකානු සංචාරයකට සූදානම් වෙනවා. කලින් පාස්කු ප්‍රහාරය එල්ල වුණාට සමාන අවස්ථාවක මේ ප්‍රකාශය සිද්ධ කරන හින්දා මේ පිළිබඳව තොරතුරු දන්නවා නම් වහාම එය පොලිසියට හෝ අදාළ අංශවලට වාර්තා කරලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න කියන ඉල්ලීම කතෝලික සභාව සිද්ධ කළා. ඉතින් මේ වගේ තත්වයක, මේ වගේ වෙලාවක එවැනි දේ සංගවා සභා ගැනීම වරදකාරී ලෙස කතෝලික සභාව දැකපු ආකාරයක් තියෙනවා. විශේෂයෙන්ම වතිකානයට ගිහිල්ලා ජාත්‍යන්තර මැදිහත් වීමකින් මේ ප්‍රශ්නයට සිද්ධ වෙච්ච පාස්කු ප්‍රහාරයට විසඳුම් සොයන්න කතෝලික සභාව සූදානම් වෙන වෙලාවක තමයි ඥානසාර ස්වාමීන් වහන්සේ මේ ප්‍රකාශය සිද්ධ කරලා තියෙන්නේ. ඒ අනුවයි කතෝලික සභාව ඊට මැදිහත් වෙලා ඔවුන්ගේ අදහස ඉදිරිපත් කළේ.
ඔව්, දැන් කතෝලික සභාව කියපු පරිදිම ජනාධිපතිවරයා විදේශගත වුණා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතන්න. ඒ සම්බන්ධනුත් කෙටියෙන් විස්තර දැනගන්න කැමතියි.
ඔව්, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුවේ 76 වන සැසිවාරයට සහභාගී වෙන්න ජනාධිපතිවරයා මේ වෙනකොට ඇමරිකාවට ගිහිල්ලා ඉන්නේ. තමන් රාජ්‍ය නායකයා වුණාට පස්සේ රටින් බැහැරව සිදු කරන පළවෙනි සංචාරය, ඒ වගේම මහා මණ්ඩලය අමතන පළවෙනි අවස්ථාව. ඉතින් කිසිප දෙනෙක්ගේ සුළු පිරිසකගේ සහභාගීත්වයෙන් මීට කටයුතු කරන ජනාධිපතිවරයා තීරණය කරලා තියෙනවා. ඔහු මොනවද කියන්නේ කියන කාරණය පිළිබඳව, ජාත්‍යන්තරයට ඉදිරිපත් කරන්න කියන කාරණය පිළිබඳව සාකච්ඡා වුණා. ලංකාවේ පිරිසාර සංවර්ධන ව්‍යාපෘති, ඒව සාර්ථක කරගන්න අනුගමනය කරපු උපක්‍රම, විශේෂයෙන් ලංකාව ආරම්භ කරලා තියෙන කාබනික කෘෂිකාර්මික වැඩපිළිවෙල, ඒ වගේම කොරෝනා අර්බුදය හමුවේ ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂිත බව සහ එන්නත් කරන වැඩපිළිවෙල ලබාගෙන තියෙන සාර්ථකත්වය, මේ වගේ කාරණා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. වගේම බලවත් රාජ්‍ය නායකින් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා කීපයක් සිද්ධ කරන්න ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙනවා කියලා යන්න කලින් සඳහන් කරලා තිබුණා. ඉතා සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් සිද්ධ වෙන සංචාරයක්. ජනාධිපතිතුමාගේ බිරිඳත් සංචාරයට එකතු වුණත් ඇත් තමන්ගේ පෞද්ගලික ධනයෙන් මේට සහභාගී වෙනවා කියලා විශේෂයෙන් වාර්තා කරලා තිබුණා. ඒ අනුව දැන් ඇමරිකාවට පිටත් වෙලා තියෙන ජනාධිපතිතුමා 21 වෙනිදා සමුළුවේ ආරම්භක දිනේම ජනාධිපතිතුමා සමුළුව අමතන්න නියමිතව තිබෙනවා.
අපි අද සාකච්ඡාව අවසානයට යොදා ගනිමු ශ්‍රී ලංකාවේ පවතින කොවිඩ් තත්ත්වය හා සම්බන්ධව මේ වෙනකොට වාර්තා වෙමින් තියෙන තොරතුරු. මොනවද අපිට දැනගන්න තියෙන මනෝජ්?
ඔව්, දැන් කොවිඩ් සම්බන්ධයෙන් මේ වන විට නිරෝධායන ඇඳිලි නීතිය තාමත් ක්‍රියාත්මක වෙනවා. ඔක්තෝබර් 1 වෙනිදා උදේ 4 වෙනකම් දැන් නැවත දීර්ඝ කරා යනවා. 1 වෙනිදා මේ තත්ත්වය නිරෝධායන ඇඳිලි නීතිය වත් කරන්න සැලසුමක් තියෙනවායි කියලා දැනට වාර්තා වෙනවා. දැන් එතකොට මාසයකට වැඩි කාලයක් රට නිරෝධායන ඇඳිලි නීතිය යටතේ පැවැත්වෙන්නේ. විශේෂයෙන්ම ඉස්සරහට ළමුන් අවුරුදු 12-19 වයස්කාණ්ඩ දරුවෝ එන්නත්කරණයට ප්‍රමුඛතාව ලබා දෙන්න නියමිත වෙලා තියෙනවා. ඒ වගේම කුඩා දරුවෝ 12-15 අතර වයස්කාණ්ඩවල දරුවන්ට එන්නත ලබා දීම ගැන ජනාධිපතිවරයා විමසීමක් කරලා දීලා තියෙනවා. විශේෂඥ කමිටුව ඉදිරි කියලා තියෙන්නේ ලෝකයේ අනිත් රටවල් තාම මේ සඳහා යොමු වෙලා නැහැ කියලා. ඒටකම ළමයි 200ට අඩු ගාමීය පාසල් කඩිනමින් ආරම්භ කරන්නත් දැන් කටයුතු කරලා තියෙනවා. ලෝකයේ බොහෝ රටවල් මේ වසංගතයේ මැද්දේ අධ්‍යාපන කටයුතු දරුවන්ගේ සිදු කරමින් පවතිනවා. ලංකාවේ සම්පූර්ණයෙන් මේ තත්ත්වය යන හිටලා තියෙන්නේ ඉන්දේ පිළිබඳව අවධානයක් යොමු කරලා තියෙනවා. ඒත් එක්කම දැන් ලංකාවේ ඉන්නත් කරන වැඩපිළිවෙල ටිකක් වේගවත් සිද්ධ වෙන සමයක්. ලංකාවේ ජනගහනයෙන් 50%කට අධික පිරිසක් මේ වන විට ඉන්නක් මාත්‍රා දෙකම ලබාගෙන තියෙනවා. ඒත් එක්කම බ්‍රිතාන්‍ය ලංකාව තමන්ගේ කොවිඩ් රතු ලයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කරන්න තීරණය කරලා තියෙනවා. දැන් ඊයේ වෙනකොට ජපානයත් ලංකාවට පනවලා තිබුණු සංචාරක සීමා ඉවත් කරන්න කටයුතු කරලා තියෙනවා. ඒත් එක්කම එන්නක් මාත්‍රා ලැබෙමින් තියෙනවා. පසුගිය සතියේ අපි දැක්ක සයිනෝෆාම් එන්නක් මාත්‍රා මිලියන 4ක් ලංකාවට ලැබෙනවා. ඒත් එක්කම සිනෝවැක් එන්නතින් මාත්‍රා මිලියනයක් ලංකාවට පරිත්‍යාගයක් ලෙස සීමේ ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. එවැනි තත්ත්වය ඇතුලේ එන්නක් කරන වැඩපිළිවෙලක් වේගවත්ව සිදුවෙන සමයක් සහ කොවිඩ් නැගිරි නීතිය පැනවෙන සමයක් එය ඔක්තෝබර් 1 උදේ 4ට ඉවත් කරන්න නියමිතයි.
සූතිය පල කරමින් එහෙමනම් අපි සමුගැනීම සනිටුහන් කරනවා මනෝජ්. බොහොම ස්තුතියි මේ සතියේදීත් මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ තොරතුරු අපි වෙත සමීප කරන්න සම්බන්ධ වීම පිළිබඳව යලි තමු එමු ලබන සතියේ සඳතා. අයිබෝවන්.
අයිබෝවන්. බොහොම ස්තුතියි දිනුච්චි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.